Honorable Harshan Nanayakara, you have 18 minutes. Order, please. The Honorable Deputy Chairperson of Committee will take the chair.
ස්තුතියි කර සභාපතිතුමියනි අද දින මයවැය ව්‍යාදයට මෙම කතා ඉදිරිපත් කරන ලැබීම මගේ දෙවනියක හරිටම අවුරුදුට කලින් අපි මෙතන මේ ආකාරයට මුණ ගැහුණු. අද සෑහෙන සතුටක් ලබන්න පුළුවන්. අපි රට භාරගන්නකොට තිබුණු තත්ත්වය මොකක්ද? අද විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් අද විතරක් නෙමේ පසුගිය අවුරුදු කාලෙම කිව්වේ අර කිව්වත් වාගේ අපි අවුරුදු පහක වූ ප්‍රතිපත්ති ප්‍රකාශය බල්ලා ඒව පළවෙනි මාසය කරන්නේ නැති ඇයි කියලා අපිව ප්‍රශ්න කරපු කීපක තමයි කරේ. හැබැයි උන්ට මතකනේ අපි බාරගත්ත රට මොකද්ද කියන එක. ගෑස් ටැංකි පුපුරනකොට බිත්ති හිල් කළා ගෑස් ටැංකි එළිය තියපු රටක් අපිට තිබුණා. ඒ වගේම ෆුවල් පෝලිම් කෑම පෝලිම් බෙහෙත් ඉගෙන රාශියක් තිබෙන රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච රටක් 2022 අපි බාරගෙන තිබෙන. ඒ බාර ගැනීමෙන් පසු අපි නැවත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ගන්න විට කඩාවැටු රාජ්‍යයාන්ත්‍රණයක් පුරප්පාඩු සහිත රාජ්‍යයාන්ත්‍රණයක් සම්පත් නොමැති රාජ්‍යයාන්ත්‍රණයක් අපට ලැබිලත් මේ කෙටි කාලය තුළ අපි සාර්ථක ප්‍රගතියක් අත්පත් කරගන්න උත්සාහ සාර්ථක වෙලා තිබෙනවා. අද මේ වන විට අපේ රට බංකොලොත් භාවයෙන් මුදා හැරලා තිබෙනවා. ඒ වගේම රේටිං ඒජන්සිස් වලින් අපේ ආර්ථිකය අප්ග්‍රේඩ් කිරීමකට ලකුණු කරලා තිබෙනවා. ඔවුන් නිතර මහන දෙයක් තමයි විපක්ෂයේ මෙගල මුකුත් කරේ නැහැ. රටට මොකද වුනේ? කරු සභාපතිතුමනි, අපි ඉස්සෙල්ලාම කිව්ව මගේ විෂයෙම රටක ආර්ථිකය සංවර්ධනය වෙන නම් වංචාව දූෂණය නවතින්න ඕන. ඒකට අවශ්‍ය නීති යනපනත් ගේන්නට ඕන. ඒතර තමයි ඉන්වෙස්ටර්ස්ලට කොන්ෆිඩන්ස් එකක් එන්නේ. අද මේ වන විට නවත්තපු ව්‍යාපෘති රාශියක් විදේශිකයන් පටන් ගන්නවා. ඔවුන් නැවත නැවත මේ රටට ආයෝජන ගේනවා. ඇයි? ඔවුන්ට මේ රජයේ දූෂණ වංචා නවත්වා බවට විශ්වාසයක් තිබෙනවා. තිබූ ප්‍රභූ දේශපාලන සංස්කෘතිය අවසන් කරලා තිබෙනවා. සැමෝම නීති ආධිපත්‍යයට යටත් වෙන රටක් අපි නිර්මාණය කරලා තිබෙනවා. මා කියන මේ ජනතාව ඔබ දන්න පොලිස් ලාරි මහතුරුගෙන් අහලා බලන්න, රජයේ ඉහළ නිලධාරීන් අහලා බලන්න, ඇමතිවරු මන්ත්‍රීවරු කෝල් කරලා ඔබලට බලපෑම් කරනද උත්තරය නැත. අන්නෙවන් වාතාවරණයක් හැදීමම තමයි අපේ ප්‍රගතියට හේතුව. මුලින්ම ගත්තොත් ජාතික විකිරණ පනතට සංශෝධනයක් ගෙනාවා. ඇයි මේ ජාතික විකිරණ පනත සංශෝධනය ගෙනාවේ? රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ නියාමන රාමුව ශක්තිමත් කරලා රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණයේදී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් සහ දඩ මුදල් පැනවීම පහසු කිරීම පිණිසයි අපේ ජාතික විකිරණ පනත ගෙනාවේ. අදේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපරාධයකින් උත්පාදිත දේ නැවත අත්පත් කර ගැනීම සඳහා වූ නීතිය අප මේ රටට ගෙනවෙත් තිබෙනවා. ඒට සමගාමීව ඒ සඳහා වෙනම පොලිස් කොට්ටාසයක් අපරාධී උපද්දේ පළඳ පිළිපදව ඒ බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ටාසයක් නියෝජ්‍ය පොලිස්පතිවරුගේ ප්‍රධානත්වයෙන් දැනටවත් පිහිටවලා තිබෙනවා. මෙන්න මේවා තමයි අපි ඇවිල්ලා ගත්ත මූලික පියවරන්ගෙන් කීපයක්. ඒ වගේම අපි මේ තැනට පත්වීම සම්බන්ධයෙන් ඇතිවෙන්න අපි කරුණු දක්වලා තියෙනවා. ගන්න ලද ණයවලින් අවශ්‍යවත්කම් ජනිත නොකිරීම, ඒවා හොරා කෑම, දූෂණය, මේ සියල්ල නිසා වැටිච්ච රටක් කොනක ඉඳලා උස්සන්න වුණා අපිට. නමුත් අර කලින් කිව්වා වගේ අපි නොවැම්බර් මාසේ ඇවිල්ලා අතුරු අයවැයක හිටියා. ඒ අතුරු අය කාලේ විශාල වියදම් කිරීම සාමාන්‍ය සිදු වෙන්නේ නැහැ. ඊට පසුව අප්‍රේල් මාසේ තමයි මාර්තු මාසේ අප්‍රේල් මාසේ අයවැය අපි සම්මත කරගන්න. එහෙනම් අපි හරියට වැඩ කරන හැමලේන මාස 7ක් හෝ 8ක් වගේ සුළු කාලයක්. ඒ කාලය තුල මම මේ දත්ත ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නට ඕන. අපගේ ආර්ථික වර්ධනය 2024 පළමු භාගය තුල පැවති 4.6 සිට 2025 වසරේ සාමාන්‍ය කාල පරිච්ඡේදය තුලදී 4.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. විරකියාව 2024 වසරේ පළමු කාර්තුවේ පැවති 104.5ක සිට 2025 වසරේ පළමු කාර්තුවේදී 103.8 දක්වා පහත වැටලා තිබෙනවා. ඒ වගේම 2024 වසරේ මුල් මාස 9 හා සසඳන විට 2025 වසරේ මුල් මාස 9 තුල අපගේ බාණ්ඩ අපනයනයේ ඇමරිකානු ඩොලර් බිලියන 8.5 සිට ඇමරිකානු ඩොලර් බිලියන 9.1 වැඩි වෙලා තිබෙනවා. සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 4.8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වෙලා තිබෙනවා. ආදායම් සහ ප්‍රධාන රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ අපගේ ඉලක්කයන්ද අභිවාගිය තත්වයක්. ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8 සිට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා තීව්‍ර ලෙස වැඩි වුණා. මෙයත් අපගේ ඉලක්කයන් අභිවා යාමක්. මේට හැකියාව ලැබුණු මූලික හේතුව අපේ තියෙන මූල්‍ය විනය සහ දත්ත මත පුරෝකථනය කරමින් ආර්ථිකය මෙහෙවන්න ජාතික ජන බලවේග ආණ්ඩුවට අනුරුද්ධසානායක ජනාධිපතිවරයා දීපු මඟ පෙන්වීමේ සාර්ථකත්වය තමයි ගරු සභාපතිතුමනි මේ සංඛ්‍යා දත්වලින් ඔබට පෙන්නුම් කරන්නේ. එහෙමනම් විපක්ෂය මොකද කරේ කියලා අපෙන් අහනකොට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔවුන් අපට කීවා ඒ දවසල මට අවුරුද්දකට කලින් මොකද කිව්වේ? මාස 3න් වැටෙනවා, 6න් වැටෙනවා, IMF එක රට දාලා යනවා, විදේශ ආයෝජක එන්නේ නැහැ, දේපල පුද්ගලික දේපල ආණ්ඩුවට පවර ගන්නවා, දානේ නවත්තර. ඒවා නම් කිව්වේ නැහැ, නමුත් පස්සේ කියන්න ගත්තා. ඒවා කිව්වේ චතුර කලින්. වාහන ගිනවෝ ආර්ථිකය කඩා වැටෙනවා. දැන් අදහා සමානම එකක් කියවුණ මොකද්ද? දැන් නම් භාණ්ඩාගාරයේ පොඩ්ඩක් පිරලා තියෙනවා. මේක කොහොම කළමනාකරණය කරගඩියද දන්නේ නැවයි කතාවක් අද ඇහුණා. කමක් නැහැ. ඉතින් මම කියනවා ජනතාවට, ඔබලාව මේක විනිශ්චයකාරයෝ වෙන්න. අවුරුද්දක් තිස්සේ අපි වැඩ කරලා තිබෙනවා විපක්ෂයේ අසත්‍ය කීමෙන් ඔබව නොමග යවලා තියෙනවා අපි ගැන. ඉතුරු අවුරුදු 4ත් එහෙම්මම තමයි. ඉතුරු අවුරුද්දත් අපි වැඩ කරයි. මෙතනින් පොඩි කේන්ද්‍රියක් එයි. කමක් නැහැ. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මීට වඩා සාධනීය විදියට අපේ විපක්ෂය අපට සාධනීය විවේචන ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම අපි තව එක කරුණක් අපේ ගරු ජනාධිපතිවරයාත් කියපු දෙයක් නැවත මතක් කළ යුතුයි කියලා මා හිතනවා. ඒක ඉතා වැදගත්. මේ ණය ගෙවීම දැනට අපි යම් බහුපාර්ශ්වික ණය ප්‍රමාණයක් ගෙවනවා. නමුත් ඉදිරියේදී අර ගෙවන දේ මූලික ණය ගෙවීම කරන්න අපේ ආර්ථිකය ගෙවන්න බැරි වෙයි. හඩා වැටේ යන ආදී කරුණු. මේකට ගරු ජනාධිපතිතුමා හොඳට කරුණු පැහැදිලි කරා. මොකද මම බයක් ඇති කරන්න හදනවා මේ රට වැටෙන්නේ යන්නේ. කබන්නේ තමන්ගේ පාක්ෂිකයන්ගේ ආතල් එකට මොන හරි කිව්වට කබන්නේ. නමුත් සත්‍ය එක නෙමෙයි. මම මෙන්න මේ ටික කියවන්නම් අපේ ගරු ජනාධිපතිතුමාගේ ඒ කතාවෙන්. 2028 වසරේදී විදේශ ණය ගෙවීමට නොහැකියාවක් මතුවිය හැකි බවට පදනම් විරහිත මතයන් ඇතැම් පාර්ශ්වයන් විසින් සමාජගත කරමින් සිටිනවා. නමුත් සැබෑ තත්වය කුමක්ද? අප 2024දී විදේශ ණය සේවාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 1674ක් ගෙවා අවසන් කළා. 2025 වසරේ විදේශ ණය සේවාකරණය ඩොලර් මිලියන 2435ක් වුණු අතර සැප්තැම්බර් 30 වන විට ඉන් ඩොලර් මිලියන 1947ක් ගෙවා අවසන්. මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා තවත් ඩොලර් මිලියන 487ක් ගෙවීමට සූදානම් කර ඇත. ඒ අනුව 2025 වසරේ විදේශීය ණය සේවාකරණය ගෙවීම 2024ට සාපේක්ෂව ඩොලර් මිලියන 760ක වැඩිවීමක්. 2028 වසරේ අපු විසින් ගෙවිය යුතු විදේශ ණය සේවාකරණය ඩොලර් මිලියන 3259ක් පමණයි. එනම් 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824ක වැඩිවීමක් පමණයි. මේ ගෙවීමට අපට හැකියාවක් තිබෙනවා. එබැවින් එවැනි සාවද්‍ය ප්‍රචාරයන් මේ රටේ ජනතාව පිළිනොගන්නා බව විශ්වාස කරනවා කියලා ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. මම ඔහුගේ තායක පෙළියක් කියන්න. 2028 ඉන්නෙත් අපි, ගෙවන්නෙත් අපි කියලා ඔහු මතක් කළා අපි සිල් දෙනා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, අපි ග්‍රාමීය දිරිඳුවව තුලම් කිරීම, ඩිජිටල් කරණේ ප්‍රවර්ධනය යනාදී කරුණු රාශියක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා කටයුතු කරමින් තිබෙනවා. 2030 වසර වන විට සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වාත්, සංචාරක පැමිණීම් මිලියන 4 දක්වාත් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් සංචාරක අංශයේ වේගවත් වර්ධනයක් අත්පත් කර ගැනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපනය අධ්‍යාපනය ගත්තත් අප විසින් ආබාධ සහිත දරුවන් අධ්‍යාපන සඳහා යොමු වීම ඉතා අඩු මට්ටමක පවතින නිසා මේ දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධ දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් මාසිකව ලබා දීම සඳහා මිලියන 50ක් මෙවර අයවැයෙන් වෙන් කළා තිබෙනවා. ඒ වගේම we are trying to create an inclusive economy. We will not leave any marginalized community behind. අන්න ඒ හේතුව හින්දා තමයි අපි ආබාධ සහිත ප්‍රජාවට සහාය දක්වන්නත් විශේෂ මුදල් ප්‍රමාණයක් වෙන් කළා විශේෂ වැඩපිළිවෙළක් හදන්නේ. මක් කරුණු දෙකක් පමණක් ගැන හැර දක්වන්න. ආශ්වාසු මඩස්ථාන හරහා ආබාධ සහිත පුද්ගලයන් 140,000ක් පමණ සඳහා රුපියල් 10,000 බැගින් වූ සහනාධාරයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ අධිකරණ පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීප ආරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. මොකද ආබාධ සහිත ප්‍රජාව කියන්නේ අපේ රටේ ජනගහනයේ 7% පමණ ප්‍රමාණයක් ඔවුන්ට ඒ දේ තිබෙන්නට උන. ප්‍රවාහනය සියල්ල සඳහා අපි වෙන් කළා තිබෙනවා. ගරු සභාපතිතුමනි, සෞඛ්‍ය අධ්‍යාපනය මනුස්සයෙක්ට සෞඛ්‍ය දෙනවා කියන්නේ පිනට දෙන එකක් නෙමෙයි, ඔවුන්ගේ අයිතිවාසිකම. එහෙනම් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළ රාශියක් අතරේම එකක් කියවෙනවා. මොකක්ද? රුපියල් මිලියන 12,000ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පහසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16කින් යුතු ජාතික හෘද ඒකකයක් පිහිටවන්න අවශ්‍ය මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කළා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ ඇතිවන මරණ වලින් 40%ක පමණ ප්‍රමාණයක් හෘද රෝග නිසා. ඉතාම හොඳ උසස් මට්ටමේ ජාතික රෝහලේ ඒ හෘද රෝගී අංශය තිබුණට එය ප්‍රමාණවත් නැහැ. මෙච්චර කල් ආපු ආණ්ඩුව මේවා ගණන් ගත්තේ නැහැ. බයිපාස් එකක් කරගන්න බ්ලොක් එකක් තියෙන මිනිහෙක් අවුරුද්ද 2 ඉන්න ඕන. පමණක් වෙලාවට මරණ හැම් පස්සේ තමයි ඔපරේෂන් ඩේට් එක හම්බ වෙන්නේ. හරි? 5 දවස් දාන්න තමයි ඔපරේෂන් ඩේට් එක හම්බ වෙන්නේ. හරි? ඒ නිසා මේ ගැන අපි මේ රටේ ජනතාවට මේ ආර්ථිකය හදන්නේ. මේ රටේ බඩ කරන මිනිසුන්ට බහුතරය වෙනුවෙන් අපි මේක හදන්නේ. කිසි කෙනෙක් නොකරපු දෙයක් තමයි අපි විශේෂ හෘද රෝග ඒකකයක් මේ ආකාරයට පිරිවැත් දැල්ලා නිර්මාණය කරන්න කටයුතු කිරීම. ඒ වගේම අපේ පක්ෂය හැමදාම කිව්වා right, we are more supportive of labor than capital. We always look after labor because capital gets created by labor. ඒ නිසා වැඩ කරන ජනතාව ගැන අපි නිතරම කල්පනා කරමින් කටයුතු කරා. අපේ රටේ මලයිගම් ජනතාවට ආණ්ඩු කීයක් පොරොන්දු දුන්නද? කී දෙනෙක් ඒක ඉෂ්ට කළාද? 1350ට තිබෙන ඔවුන්ගේ දෛනික වැටුප 1550ක් දක්වා රුපියල් 200ක් ඒ කර්මාන්ත මගිනුත් තවත් රුපියල් 200ක දීමනාවක් රජයේ විසින් දිරි දීමනාවක් වශයෙන් පැමිණීමේ දීමනාවක් වශයෙන් දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ගරු සමනායකතුමනි, ඒ සඳහා රුපියල් මිලියන 5000ක් අපි වෙන් කළා තිබෙනවා. රුපියල් මිලියන 5000. කවුද මීට කලින් මේවා කරේ? those populations were just used as voter blocks. කක්කුසි වල දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. අපි මේ මිනිසුන්ට එහෙම ඡන්ද කොටස් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම right ඒ වගේම ඔවුන්ට නිවාස
පොයින්ට්
ඒ වගේම නිවාස
පොයින්ට් එක මොකද්ද?
92 මේ කකුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ? මැඩම් මේක අයින් කරගන්න, මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්න
හොඳ නේද? ඒ වචනේ අනවශ්‍ය නම් අපි එක හැන්සඩෙන් අයින් කරන්න.
මම
කතා
කරන්නේ. නෑ පොඩ්ඩක් දාරු සභාපතිතුමිය.
ඔබ කතා කරන්නේ.
දැන් කකුසි කියන්නේ මොකද්ද මං කියන්නේ?
ඔබතුමා කතා
කරන්නේ. ඉරිදා පොළ කියන්නේද?
කතා කරන්නේ.
ස්වාමිනේ මේමයි මේක භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? එතුමාගේ දෙවන භාෂාව සිංහල බව මා පිළිගන්නවා. අපි ඔන්න වචනය කතා කරලා පැහැදිලි කරගමු. නමුත් මේක කුසියක නසබ වචන නෙමෙයි.
සොබිනව කතා කරන්නේ.
නැතුව වෙන මොනව කියන්නේද මං ඒකට? රයිට්. හරි. අනේ ගරු සෞර්ති වෙන මගේ කාලය.
ඔබ කතා කරන්න.
හරි. බොහොම ස්තුතියි. කක්කුසිය ගැන කිව්ව කක්කුසි කටවලුත් ෆෝම් වෙනවා ඒකට වැඩි ඒක නිසා කක්කුසිය පා අපි යමු මෙයා හරි
කතා කරන්න
හරි ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි පොල් වගාව සංවර්ධනයට අපි අයවැයෙන් කළා තිබෙනවා ඒ වගේම නෑ ඉතින් මම කිව්වේ හරි 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 එතකොට දැන් හරිද වැඩි ඉවරද මං කියන්නද හරි හරි ගරු සභාපතිතුමනි වැඩේ කියන්නේ ඔහොම තමයි ඉතින් හා ඔව් ඉතින් ඇත්තට පටුර පැටලෙනවට ඒ පැටලෙන්නේ නැතුව තියෙද හදාන්තිය පොර කකුසියක් ගැහුවා නෙවෙන්න උතන හරිද 2000 ඒ වගේම අඩු ආදායම් ලාභින් හා නාගරිකන හේතු ඇතුළු නිවාස කැටළු විසඳුමට නිවාස 7000ක් මධ්‍ය කාලීන ඉදිකිරීමට අපේක්ෂා කරනවා ඒ වගේ 2026 වසරේ 10 දවස් 10000ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන් වී ඇති රුපියල් මිලියන 7200 අතරව තවත් මිලියන 3000ක් වෙන් කිරීමට යෝජනා කරනවා මට වැදගත් දෙයක් තියෙනවා කියන්නේ ඒක තමයි මේ වාහන ගැන කට්ටිය මිලියන 12500ක් ඒක තියෙන්නේ 32-3 ඒක කියන්නේ මොකද රජයේ ආයතන වලට අවශ්‍ය වෙන වාහන පළාත් පාලන ආයතන වල අවශ්‍ය
අංශ තුනක් තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ ඔබතුමාට
හරි හරි එතනදී අපි පැහැදිලි කරගන්නට ඕන මිලියන 12500ක් වෙන් කරන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගන්න නෙමෙයි ගන්නා වූ වාහන සියල්ලම සංඛ්‍යාව 2700ක් මේ 1775ක් කැබ් රථවලට ටෙන්ඩර් දාලා තිබෙනවා ඒ දාලා තියෙන්නේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි ඒ දාලා තියෙන්නේ අපේ පළාත් පාලන ආයතන රජයේ සේවය දෙපාර්තමේන්තු අමාත්‍යාංශවලට ඊට අමතරව 225ක් මන්ත්‍රීවරුන්ට විපක්ෂයට ඇතුළුව කට්ටිය පර්මිටිල් වලට වැඩන්නේ හම්බ වෙන්නේ නැහැ ජනපද දෙන්න බෑ කිව්වනේ හරි ඒ වගේම තව වාහනාත්සියක් තියෙනවා ඒවා ට්‍රැක්ටර් බවුසර් කම්පැක්ටර් වගේ පළාත් පාලන ආයතන වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඉතින් ඒක නිසා සමහර මාධ්‍ය ආයතන හුවා දක්වන්න හදනවා මේ 12500 අපි වාහන ගෙන්න ගන්න හදනවා කියලා කරුණාකරලා ඔබලාගේ මට්ටමින් අපිව මයින්ඩ් එපා මොකද අපි හොරු නෙමෙයි අපි මහජන මුදල් වංචා කරන්න අත්‍ය කරන්නේ නැත මේක විශේෂයෙන්ම අර සමහර මාධ්‍ය ආයතන වල තමයි කියන්නේ අයිතිකාරයන් නැහැ හරි ගරු කතාරයාතුමනි ගෞරවයෙන් මා කිය හිටිනවා මෙම අයවැය ආරම්භ විවාද සඳහා අදහස් දැක්වීමේදී අවසානත් වශයෙන් කියන්නේ මේ ආර්ථිකය මනුෂ්‍යකරණය සහ ආර්ථිකය දෙක බැලන්ස් කරලා තිබෙනවා ආර්ථිකය තියෙන්නෙම මනුෂ්‍යයන්ට සේවය කරන්න ඒක නිසා දුප්පත් මිනිස්සු වැටෙන අමාරුව ආර්ථික ගැටලු නිසා අපි දන්නවා ඒ නිසා තමයි අවශ්‍යලුම සමාජ ආරක්ෂණය මෙම අයවැය තුල තබා තිබෙන්නේ ඒ නිසා මා ඉල්ලා හිටිනවා සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙය ඉතාම සාර්ථක සහ හොඳ අයවැයක් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අයවැයක් එයට සහාය දෙන්නයි කියලා ඉල්ලමින් මගේ වචන සුවල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි